නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුන් දස්ස නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුන් දස්ස නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුන් දස්ස ඒතේති භික්කවේ උභෝ අන්තේ අනුපගම්ම මංජිමා පටිපදා තථාගතේන අභිසම්බුද්ධා චක්ඛුකරණී ඥානකරණී උපසමාය අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති කතමාච සා භික්ඛවේ මජ්ඣිමා පටිපදා තථාගතේන අභිසම්බුද්ධා චක්ඛුකරණී ඥානකරණී උපසමාය අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති අයමේව අරියෝ අට්ඨංගිකෝ මග්ගෝ සේයති ඉදං සම්මා දිට්ඨි සම්මා සංකප්පෝ සම්මා වාචා සම්මා කම්මන්තෝ සම්මා ආජීවෝ සම්මා වායාමෝ සම්මා සති සම්මා සමාධි අයං කෝසා භික්ඛවේ මජ්ඣිමා පටිපදා තථාගතේන අභිසම්බුද්ධා චක්ඛුකරණී ඥානකරණී උපසමාය අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති ති
ශ්‍රද්ධාවන්ත පින්නතුනි තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් අරිහත්තු සම්්‍යක් සම්බුද්ධ දසබලධාරී සරුවක්ඥ රාජෝත්තමයන් වහන්සේ විසින් ලෝතුරා බුද්ධ රාජ්‍යයට පැමිණ දෙමාසයක් පුරා නිවන් සුව වළඳා බ්‍රහ්මාරාධනේ පිළිගෙන දසදාසක් ලෝක ධාතුවට එකහඳින් ඇසෙනසේ පංචවර්ගීය ස්වාමින් වහන්සේලා ඉදිරිපිට දේශනා කොට වදාළ අනුත්තර ධර්මචක්‍ර ප්‍රවර්තන සූත්‍රාන්ත දේශනාවේ මුලින් ඇති ධර්ම උද්දේශ පාඨයක් මේ ප්‍රකාශ වුණේ. මේ සඳහන් වෙනවා ඒතේතේ භික්ඛවේ උභවන්තේ අනුපගම්ම මහණෙනි කාම සුකල්ලිකානු යෝගය අත්ථ කෙලමතානු යෝගයේ කියන මේ උභයාන්තයක නොපැමිණ මජ්ඣිමා පටිපදා අභිසම්බුද්ධා මධ්‍යම ප්‍රතිපදාවක් ආબોධ කරන්න යෙදුණ චක්ඛුකරණී ප්‍රඥා චක්සුව ඇති කරන්නා වූ ඥානකරණී විනිවිද දක්නා නුවණ ඇති කරන්නා වූ උපසමායේ කෙලෙසුන් සංසිඳවන්නා වූ අභිඤ්ඤායේ චතුරාරි සත්‍ය දැක ගැනීමද සමත්වන්නා වූ සම්බෝධායේ සතර මඟ ඵලයට පමිනීමට සමර්ථවන්නා වූ නිබ්බානායේ නිර්වාණ ධාතුව සාක්ෂාත් කිරීමද සමර්ථවන්නා වූ මධ්‍යම ප්‍රතිපදාවක් තථාගතයන් වහන්සේ විසින් ආબોධ කරන ලදී. ඒ කවර විදිහේ මජ්ඣිමා ප්‍රතිපදාවක්ද අරියෝ අෂ්ටාංගිකෝ මග්ගෝ මේ ඉදිරි කියන්න යන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. එනම් සම්මා දිට්ඨි ආදී අංග 8යි කියන එක මේ කෙටි තේරුම. බෞද්ධයන් වශයෙන් අපි සෑම දෙනාගේ එකම පැතුම ආර්ය සත්‍ය අවබෝධයෙන් අමා මහ නිවනටපත් වීම. තෙරුවන් සරණ යාමේ පරමාර්ථයත් ඒකයි. බුද්ධං සරණං ගච්ඡාමි කියන්නේ සසර දුකින් මිදී ශාන්ත නිවන සාක්ෂාත් කරනු පිණිස බුද්ධ රත්නයේ කල්යාණ මිත්‍රත්වයෙන් පිළිගනිමි. ධම්මං සරණං ගච්ඡාමි කියන්නේ සසර දුකින් මිදී ශාන්ත නිවන සාක්ෂාත් කරනු පිණිස සරුවත්ඥ දේශිත ශ්‍රී සද්ධර්ම රත්නයේ පිළිගනිමි. සංඝං සරණං ගච්ඡාමි කියන්නේ සතර දුකින් මිදේ සාන්ත නිවන් සුව ලැබනු පිණිස ආර්ය මහා සංඝ රත්නයේ අනුගාමික සංඝ පිරිස කල්යාණ මිත්‍රත්වයෙන් පිළිගනිමි. මේ ප්‍රාර්ථනාවෙන් බෞද්ධයාගේ පරමාර්ථය කියවෙනවා. ඒ මාර්ගඵල නිර්වාණ සංඛ්‍යාත ලෝකෝත්තර ධර්මයේ සාක්ෂාත් කර ගැනීමත් යායුතු ගමන් මඟ සරුවඥන් වහන්සේ මෙහෙම දේශනා කොට වදාලා අන්ත දෙකට නොයැතෙන මැදුම් පිළිවෙතයි කියලා. මෙතන අන්ත දෙක නමින් හැඳුන්වුවේ ලෝභයයි දෝෂයයි කියන මේ ධර්මතා දෙකයි. කාම සුකල්ලිකාන යෝගී කියන්නේ ලෝභේවත් තෘෂ්ණාව. අත්ථ කිලමතාන යෝගී කියන්නේ දේශය ව්‍යාපාදය. මේ දෙකට ප්‍රධාන හේතුව වන්නේ මෝහය. ඔය කියන ධර්මතා තුන අකුසල මූල තුන තමයි බොහෝ සෙයින් සත්ත්ව සංකාන තුල මුල් බැසගෙන තිබෙන්නේ. ඒ වායට නොයති තථාගතයන් වහන්සේ මැදුන් පිළිවෙතක් සොයාගත්තා. ලෝභයෙන් තොර අලෝභ සාගත, ද්වේෂයෙන් තොර අදෝස සාගත, මෝහයෙන් තොර අමෝහ සාගත. මේ කුසල මූල ධර්මතා තුන මුල් කරගෙන තථාගතයන් වහන්සේ මැදුන් පිළිවෙතක් සොයා අනුගමනය කළා. ඒ සඳහා කවුරුත් බුද්ධ චරිතය දන්නවා මහා බෝසතාණන් වහන්සේ වාස 29යේදී අසල පොය දවසේදී පැවිදි වුණා. දවස් 7ක් තථාගතයන් වහන්සේ ප්‍රීතිසපෙන් අනුපිය අඹවණේ විවේකීව ගත කළා. ඊළඟට පිළිසුංගා වළඳලා පළමුවෙන් එවකට ප්‍රසිද්ධ වෙ සිටියේ ආලාර කාලාම තවසානන් වෙත පැමිණියා. එතුමා සමග සාකච්ඡා කළා. සාකච්ඡාවකට කල්පනා කළා මේ ආලාර කාලාමයට පමණක් නෙමෙයි සද්ධා විරිය සති සමාධි ඥාන කියන මටත් තියෙනවා, මමත් මේක ධම්මම අධිගමනය කරන්නේ මේ කියලා ගහක් මුලට ගිහින් ආවර්ජනා කළා පමණයි අනුපිළිවෙලින් ධ්‍යාන හතක් ඉපදෙව්වා. ආලාර කාලාමතුමා මේක දැනගෙන එතුමාගේ ආශ්‍රමේ නවතින්න කිව්වා. නමුත් උන්වහන්සේ නොනැවති තවත් ඊටත් වඩා ප්‍රසිද්ධ උද්දකරා පුත්‍ර වෙත ගියා. එහිදී සාකච්ඡා කළ පමණයි තමන් කල්පනා කළා මොහු සමාපත්‍ය අටක් ලබාගෙන ඉන්නවා, මට සද්ධාවිරියේ සති සමාධි ඥාන තියෙන, මමත් මේක අධිගමනය කරන්නේ මේ කියලා ගහක් මුලට ගිහින් එකම ආවර්ජනාවකින් එකම ආසනයේදී ඉතිරි සමාපත්‍ය ඉපදෙවවා. ඒ කියන්නේ අටවෙනි සමාපත්‍ය ඉපදෙවවා. උද්දකරා පුත්‍ර තාපසතුමා මේ බව දැනගෙන ආරාධනා කළා තමන්ගේ ආශ්‍රමයේ නැවතී තමන්ගේ ශිෂ්‍යයන් අනුශාසනා කරමින් වැඩ ඉන්න ලෙස. බෝසතාණන් වහන්සේ එතුමාගේ ආරාධනය ප්‍රතික්ෂේප කළා. මේ අෂ්ට සමාපatti ලැබූ පමණින් ආරි සත්‍ය අවබෝධ වුණා වන්නේ නැහැ. එනිසා මා සොයා යන්නට ඕනේ කියලා තමන් වහන්සේ විවේකයේ සඳහා වැඩි අවුරු වේල දනවත. එවකට අත්කෙලමතාන යෝගයේ විමුක්ති මාර්ගය කියලා බොහෝ තාපසෝරු අනුගමනය කරන නිසා ඒ කත්හදා බලන්ද ඉහළ මට්ටමට අන්තේතම ගිහින් අත්තිකලමාතාන යෝගයේ අනුගමනය කළා. අවුරුදු 6කට ආසන්න කාලයක්, දැන් පැවිදි වෙලා සති 2යි. ඊළඟට බුදු වීමට සති 2කට ආසන්න වෙනතුරු මේ අත්තිකලමාතාන යෝගයේ අනුගමනය කළා. සැබවින්ම ඒ අත්තිකලමාතාන යෝගය ඉහළටම අනුගමනය කළ බෝසතාණන් වහන්සේට කායික වශයෙන් අසීමිත දුර්වලතාවක් ඇති වූ නමුත් මානසික වශයෙන් සති සමාධියෙන්ගේ අදුවක් උනේම නැහැ. ඒ අතරුන් වහන්සේ නුවණින් තේරුම් ගත්තා තමන් වහන්සේ ඉපදී පස්වෙනි මාසයේදී දඹගස් සෙවණේදී ලබාගත් ආනාපාන ධ්‍යානයවත් උපදවන්න බෑ මේ අත්තිකිලමතාන යෝගයෙන් කියලා තේරුම්ගෙන මැදුන් පිළිවෙතට පියනගන්න පටන් ගත්තා. දසතියක් තරම් කෙටි කාලය තුළ වැහැරී ගියේ තමන්ගේ ශ්‍රී දේහය නැවත ප්‍රකෘතිමත් වන යටපත් වූ අස්ස සමාපත්තිය උපදවා ගත හැකි වුණා. දැන් තමන් වහන්සේ ඒ දසතිය තුළ තේරුම් කරගත්තා ගිය කාලයේ අවුරුදු 29ක් තිස්සේ දේව කුමරෙක් මෙන් සම්පත් වින්දේ කාමසුකල්නිකාන යෝගියේ පිහිටාගෙනයි. ඊළඟට මේ ආයරොද්දකට ආසන්න කාලයක් කයට වද දෙමින් අත්ථ කිලමතාන යෝගියේ පිරිවි දැන් මේ දෙකේම යථා තත්ත්වය තේරුම් ගන්න තමන් වහන්සේට පුළුවන් වුණා. ඊළඟට මේ ධ්‍යාන සමාපත්‍ය උපදවාගෙන සෑම ඉරියව්වකම සතෝ සම්ප්‍රජානකාරීව ගත කරන්න හැකි වූයේ මැදුන් පිළිවෙත නිසයි කියන එක ආબોධ කරගෙනයි තමන් වහන්සේ ඒ දසතිය තුල ඊට සුදුසු තත්ත්වයකට පත් වුනේ. අන්තිමේදී වාස 35ේදී බෝමුලාරා වැඩි ඉඳගෙන කාගේවත් උපදේශක් නොමැතිව ආනාපාන සති කර්මස්ථානයේ පදනම් කරගෙන සීලෝම ධ්‍යාන ලැබෙන කර්මස්ථාන 30ම සම්පූර්ණ කරලා పూర్වේ නිවාස ඥානියත් දිව්‍යං චක්ෂුර විඥානියත් දෙකෙන් අතීත අනාගත වර්තමාන තුන් කාලයේ පිළිබඳව හේතුඵල සම්බන්ධතාවයේ මැනවින් තේරුම් ගෙන පටිච්ච සමුප්පාද විරුද්ධාර්ශනා කොට තමන් වහන්සේ දවස් අලුයම් කාලයේදී ලෝතුර බුද්ධ රාජ්‍යයට පත්වේවදාලා තමන් වහන්සේ ආબોධ කරගත් මේ ධර්මයේ තමන් වින්දනය කරමින් දින 49ක්ම කිසි කෙනෙක් සමග කතාවක් බහක් නොමැතිව තමන්ම ඒ නිවන් සුව වින්දනය කරමින් සත්සති ජීවුවා. අපි නිසතියේදී ධර්ම ගාම්භීරත්වයෙන් මෙනෙහි කළා. ඒ අවස්ථාවේ සහම්පතේ බ්‍රහ්මරාජයා පැමිණ කළ ආරාධනේ පරිද්දෙන් බුදු ඇස ලෝක ධාතුවට විහිදෙව්වා. ලෝකවාසී සත්වයන් අතර කොටස් හතරක් ඉන්න බව බුදු ඇසට පෙනුණා. බුදු ඇස කියන්නේ වෙන දෙයක් නෙමෙයි, ඉන්ද්‍රිය පරෝපකාරී ඥානය සහ ආසයානුසේ ඥානය. මේ ඥාන දෙකට බුදු ඇස කියනවා. ඒ වාගේ ප්‍රඥා චක්ෂු පහක් තථාගතයන් වහන්සේට පවතිනවා. දිබ්බ චක්ඛු ඥානය, ධම්මචක්ඛු ඥානය, බුද්ධචක්ඛු ඥාන, සමන්තචක්ඛු ඥානය සහ ඥානචක්ඛු ඥානය කියලා. ඒකේන පහම ප්‍රඥාවන්ගේ විශේෂත්වයක්. දිබ්බචක්ඛු කියන්නේ දිවස් නුවණ. ඒක චතුර්ථ ඥාන සම්ප්‍රයුක්ත ප්‍රඥාවක්. ධම්මචක්ඛු කියන්නේ සෝවාන්, සකදාගාමි, අනාගාමි කියන මාර්ගඥාන තුන. ඊළඟට බුද්ධචක්ඛු කියන්නේ මේ ඉන්ද්‍රිය පරෝපකාරී ඥාන, ආසයානුසේ ඥාන දෙක. සමන්ත චක්ඛු කියන්නේ සාරවත්මතා ඥානය. එවාගෙම ප්‍රඥා චක්ඛු කිව්වේ, ඥාන චක්ඛු කිව්වේ, ඉතිරි සීලෝම බුද්ධ ඥාන. මේ විදිහට මේ බුදු ඇසෙන් ලෝකේ බලනකොට කෙනෙක් ගියා දහම් පදයක් ඇසෝ කෙනෙහිම සත්‍ය අවබෝධ කරගන්න සුදුස්සන් ඉන්න බව. එයත් අන්නේ කියන උද්ගතිතඥ පුජ්‍යලෝ කියලා. සමහර විට ධර්මයේ විස්තර කර අධ්‍යාදිකම ලබන්නන් ඉන්න බව පෙනී ගියා. එයාට කියනවා විපංචිතඥ පුජ්‍යලෝ කියලා. තවත් සමහර කෙනෙක් ඉන්නවා බණාසලා සිල් පිළිපෙතලා බණ භාවනා පිළිවෙත් පුරලා ඒ ජීවිතය අධිගම ලබන්නෝ. ඒ අත්හන්න කියන නෙය්‍ය පුජ්‍යලෝ කියලා. සමහර කෙනෙක් ඉන්නවා කොයිතරම් බණ ඇසුවත් කොයිතරම් සිල් දැක්කත් ඒ ජීවිතය අධිගම නොලබන අය. ඒ අත්හන්න කියනවා පදපරම කියලා. මේ කොටස් හතරම තේරුම්ගෙන තමන් වහන්සේ ධර්ම දේශනේට කැමැති බව ප්‍රතිඥා දුන්නා. ඊළඟට තමයි ධර්ම දේශනාවට සුදුස්සන් ශ්‍රවණයේ සුදුස්සන් සෑයගෙන යද්දී ආලාර කාලාමතුමා දින හතකට කලින් කලුරේ කළා ආකින්චඤ්ඤාතන බමතලේ පිදලා උට බුදුරු දහසක් උපන්නත් බණහන් ලැබෙන්නේ අවුරුදු මේ මහා කල්ප 60000ක් යනතුරු. ඊළඟට උද්දකරා පුත්‍රයා දිසවාණ කොට එතුමා ඊයේ රාත්‍රියේ මැදීම කලුරේ කළා නේව සංඥානා සංඥාතනී පිදලා මහා කල්ප 84000ක් යනතුරු උට බණ පදයක් අහන්න වෙන්නේ නැහැ. ඊළඟට පංචවර්ගීය ස්වාමින් වහන්සේලා දුෂ්කර ක්‍රියා කරන කාලේ උපස්ථායකව සිටිය බැවින් ඒ ඇත්තන් කළ උපකාරයට ප්‍රත්‍යෝපකාරක ලෙස ධර්ම දේශනා කරන්න ඉසුපතනාරාම නිගදායට වැඩම කරලයි මේ දේශනේ ආරම්භ කොට වදාළේ. දැන් මේ දේශනේ බොහොම දීර්ඝ දේශනයක් වුණත් මෙයින් අපි බලාපොරොත්තු වෙන නිසා ස්වල්ප වේලාවක් තුල මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ දිනපතා අපේ సంతානි තුල කොහොමද දියුණු කරගන්නේ කියන මේ වචනය ගැන හඳුන්වන්නට මෙතන සඳහන් වෙනවා. මැදුම් පිළිවෙත කොච්චර ආනිසංසදායකද ප්‍රඥා චක්ෂුවක් ඇති කරනවා. එවාගෙම විනිවිද දක්නා නුවණක් ඇති කරනවා. කෙලෙසොන් සංසිඳවනවා. මාර්ගඥානෙන් චතුරාර්ය සත්‍ය අවබෝධ කරවා දෙනවා. සතර ඵලයට පමුණුවනවා. නිර්වාණයට පමුණුවනවා. එතකොට මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අවස්ථා දෙකක් මෙහි යඳින් වෙනවා. එයින් පළවෙනි අවස්ථාවට කියන පූර්ව භාග ප්‍රතිපදාව කියලා. ඊළඟට දෙවෙනි අවස්ථාවට කියන්නේ මිශ්‍රක ප්‍රතිපදාව කියලා. පූර්ව භාග ප්‍රතිපදාව කියන්නේ දැන් අපි නමස්කාර කරන කොටත් අපේ සංකාන තුල ආර්ය අෂ්ටාංගික මාර්ගයක් වැඩෙනවා. එවාගේ බුද්ධං සරණං ගච්ඡාමි ආදී තෙරුවන් සරණ වේලාවෙත් යන වේලාවෙත් මේ මාර්ගාංග වැඩෙනවා. ශික්ෂාපද සමාදන්ව රකින්න වේලාවෙත් මාර්ගාංග වැඩෙනවා. එවාගේ බුද්ධ පූජාවක් කරත්තත් බණපදයක් දේශනා කරත්තත් බණපදයකට සවන් දුන්නත් බණපදයක් පාඩම් කරත්තත් බණපදයක් සජ්ජායනා කරත්තත් ඒ හැමතැනකදීම මාර්ගාංග වැඩෙනවා. ඒ හැම අවස්ථාවකම තමන්ගේ సంతානේ මේ මාර්ගාංග වැඩෙන හැටි අපි තේරුම් ගත්තොත් අපට පුළුවන් වෙනවා සෑම ඉරියව්වකදීම අපට නිවනටම පියනගන්න. සැබවින්ම ජීවිතයේ සෑම කටයුත්තක් බෞද්ධයාගේ හඳුන්වන්නේ නිවන් මඟට අවතීනව කටයුතු කරන හැටියටයි. ඒ කියන්නේ සමහර කෙනෙක් හිතන්න පුළුවන් මේ පිළිවෙත් කරනවා කියන්නේ වනගත වෙලා රුක්මුල් සෙනසුන් වලට වෙලා පැවැත්වුත දෙයක් කියලා. නමුත් බුදුරජාණන් වහන්සේ අගාරික ප්‍රතිපදා අනගාරික ප්‍රතිපදා හැටියට ගිහි පැවිදි සෑම දෙනාටම යා යුතු ගමන් මඟ මැනවින් දේශනා කළා කියනවා. එනිසා ගෘහස්ථ බෞද්ධයන් විසිනුත් තම තමාගේ සෑම ක්‍රියාවකදීම නිවනට පිය නගමින් යා යුතු ගමන් මඟ මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ තේරුම් ගැනීමෙන් සලසා ගන්නට පුළුවනි. මේ සඳහන් වෙනි මාර්ගාංග අට මෙහිමයි. පළමුවන්නේ සම්මා දිට්ඨියවත් ප්‍රඥාව. දෙවන්නේ සම්මා සංකල්පනාවෙහිවත් මානසිකාර තුනක්. ඒ කියන්නේ නිවන් පතා ගැනීම, මෛත්‍රී සාගත මානසිකාරය, කරුණා සාගත අවිහිංසා මානසිකාරය. සම්මා වාචා කියන්නේ මුසාවාදයෙන් තොරවීම, කේලමින් තොරවීම, පරිසබසින් තොරවීම, හිස්බසින් තොරවීම, එවැගේම කුසල් සිතින් වචන පාවිච්චි කිරීම. ඊළඟට කම්මා කම්මන්ත කියන්නේ කයින් සිදුවෙන අකුසල් තුනෙන් වැළකීම, ප්‍රාණඝාතයෙන් වැළකීම, සොරකමින් වැළකීම, මිච්ඡාචාරයෙන් වැළකීම, එවැගේම කයින් කුසල් කිරීමේ කුසල් සිත. එවැගේම මිච්ඡා ආජීවයෙන් වැළකීම, සම්මා ආජීවයේ මිච්ඡා ජීව නමින් තියෙනවා ජීවත් වීම සඳහා කරන අකුසල කර්මපත හතක්. ප්‍රාණඝාතය, අදින්නාදානය, මිච්ඡාචාරය, මුසාවාදය, විසුනා වාචේ, පරිසා වාචේ, සම්ප්‍රප්‍රලාපය කියන හත ජීවත් වීම සඳහා ඇතැම් කෙනෙක් අනුගමනය කරනවා. ඒවා මිච්ඡා ජීවයයි. එවැගේම වෙළඳාම් කරන කෙනෙකු අධාර්මික වෙළඳාම් පහක් තියෙනවා. ඒවා යෙදෙනවා නම් මිච්ඡා ජීවය. කෙසේ නමුත් තමන්ගේ අපිරිසුදු වෙන විදිහේ කටයුත්තකින් ජීවත් වෙනවා නම් ඒක මිච්ඡා ආජීවය. එයින් වැළකීම සම්මා ආජීවයයි. සම්මා කම්මන්ත සම්මා වායාම කියන පැනේ සෑම කුසල ක්‍රියාවකදීම එළඹ සිටින වීරියේ තමන්ගේ සිතේ නූපන් අකුසල් නූපදවාලනවා. එවාගෙම උපන් අකුසල් යටපත් කරවනවා. උපන් කුසල නූපන් කුසල් උපදවනවා. උපන් කුසල් වැඩි දියුණු කරවනවා. සම්මා සතිය කියන මෙයින් හඳුන්වන්නේ තමන් කරන සෑම කුසල ක්‍රියාවක කුසල වචනයක කුසල සිටිවිල්ලකදී පවා කය පිළිබඳව සිහියෙන් පැවැත්වීම, තමන්ගේ సంతානයේ කුසල සෝමනස්ස හෝ උපේක්ෂා වේදනාව පවත්වාලීම, තමන්ගේ සිතේ කුසල චිතකින් යුක්ත කර ගැනීම, තමන්ගේ సంతානයේ සියලුම ධර්මතාවන් මේ සතියෙන් යුක්ත කර ගැනීම. මේ සතිය කියන එක සෝබන සාධාන ඡයචුක ධර්මයක්. ඒ හැම අවස්ථාවකම මේ සතිපට්ඨාන හතර වැඩෙන හැටියට පැවැත්වීමෙන් සම්මා සතිය පෙරෙනවා. එවගේම සම්මා සමාධි කියන තැන කුසල චිත්තස්සේකග්ගත සමාධි කී බැවින් තමන් సంతානේ යම්තා කුසසිත පාල වෙන දෙයක යෙදෙනවා නම් ඒ හැම විටම නීවරණ පාහිතෙන් යු නූපදී යනවා. ධානාංග පාහිතේ එළඹී සිටනවා යම් පමණකින් එයින් හිතේ ඇතිවෙන එකඟත්වයට කියන්නේ සම්මා සමාධිය. අපි සලකා බලමු. දැන් අපි තිසරණ පංචශීලයේ සමාදන් වුණා. මේ තිසරණ පංචශීලයේ සමාදන් වීමේදී අපේ సంతානයේ සිය දහස් ගණනාවක් කුසල චිත්ත වීති පේලි 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 පහළ වුණා. ඒ කියන්නේ වාග්ද්වාරයෙන් වචන කියවෙනවා, මනෝද්වාරයෙන් ඒවා හිතින් දරා ගන්නවා, පිළිගන්නවා. එතකොට එහිදී තමන්ගේ සිතේ මේක තේරුමක් ඇතුව කියවනකොට බොහෝ සෙයින් සෝමනස්ස සාගත වෙනවා, ඥාන සම්ප්‍රයුක්ත වෙනවා. එවැගේම තමන්ගේ ඕනකමින් සමාදම් වෙනකොට අසංකාරිකද වෙනවා. මේ සෝමනස්ස සාගත ඥාන සම්ප්‍රයුක්ත අසංකාරික කියන මේ සීලය සමාදන් වීමේ කුසල චිතේ තියෙනවා චිත්ත ඡයසක ධර්මයන් 34ක්. ඒ කියන්නේ ඒවා විස්තර වශයෙන් කියන්න අපට කාලය මදි වෙනවා. නමුත් මෙතන අපි කෙටියෙන් හඳුන්වනවා 34ක් කියනවා මෙතන ධර්මතා. ඒ ධර්මතා 34 ඇතුලේ තියෙන අමෝහය කියන කුසල මූලය. ඒක සම්මා දිට්ඨියයි. ඒ වගේම මෙහි කියනවා කුසල විතර්කය. ඒකට කියනවා සම්මා සංකල්පනාව. එහෙම තියෙනවා කුසල වීරිය. ඒකට කියනවා සම්මා වායාම. එහෙම තියෙනවා කුසල සිහිය. ඒකට කියනවා සම්මා සතිය. ඒ සිතේ තියෙන කුසල ඒකාග්‍රතාව. ඒක සම්මා සමාධිය. ඒ වගේම වචනෙන් සිදුවෙන අකුසලෙන් වැළකීමේ සීකපද පිහිටෙනකොට සම්මා වාචා කියන මාර්ගාංගය ඇති වෙනවා. කයින් සිදුවෙන අකුසලෙන් වැළකීමේ ශික්ෂාපදයක් කියවෙනකොට සම්මා කම්මන්ත කියන මාර්ගාංගය එකතු වෙනවා. එවැගේම වැරදි ආජීවයෙන් වැළකීම සංඛ්‍යාත ශික්ෂාපදයක් හිතේ හරි පිහිටෙනකොට සම්මා ආජීව මාර්ගාංගය දෙනවා. ඒ තුන වෙන වෙන මිසක් එක හිතේ එකවර යෙදෙන්නේ නැහැ. අනිත් පහ එක හිතේ එකවර යෙදෙනවා. එනිසා දැන් අපි සලකා ගනිමු නමස්කාරය කියනකොට අපේ సంతානය තුළ ආර්ය අෂ්ටාංග මාර්ගයේ අංග පහක් වැඩුණා. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. එතකොට අපි නමස්කාරය කිරීමෙන් සිද්ධ කෙලේ අපේ සිත කුසල් සිත් පහළ කර ගැනීමෙන් ආර්ය අෂ්ටාංග මාර්ගය මාර්ගාංග පහක් හිතේ දියුණු කර ගැනීමයි. එවැගේම අපි බුද්ධං සරණං ගච්ඡාමි ආදී තිසරණේ පිහිටන කොටත් ඔය මාර්ගාංග පහම හිතේ වැඩෙනවා. එවැගේම පාණාතිපාතා වේරමණී සමාදම් වෙනකොට මාර්ගාංග හයක් වැඩෙනවා. එතන සම්මා කම්මන්ත කියන අර අංගෙත් එක්ක හයක් වැඩෙනවා. ඊළඟට අදින්නාදාන වේරමණී කාමේස මිච්ඡාචාරා වේරමණී තුනේදීම සම්මා කම්මන්ත කියන මාර්ගාංගයත් එක්ක අංග හයක් වැඩෙනවා. ඊළඟට මුසාවාදා වේරමණී සමාදම් වෙනකොට එතින්දී සම්මා වාචා කියන මාර්ගාංගය එක්ක හයක් වෙනවා. එවැගේම සුරාමීරේ මජ්ජපමාදට්ඨාන වේරමණී කියලා සමාදම් වෙනකොට සම්මා කම්මන්ත කියන මාර්ගාංගයම එකතු වෙනවා. මේ විදිහට බැලීමේදී අපි තිසරණේ සමාදම් වීමෙන් පංචශීලයේ සමාදම් වීමෙන් අපි සිදු කරලා තියෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය අපේ සිතේ පෝෂණය කර ගැනීමයි පහළ කර ගැනීමයි වර්ධනය කර ගැනීමයි. එවැගේම අපි මේ බණක් කියන වෙලාවේ දේශකයන් වහන්සේගේ సంతානෙත් ওই කියන විදිහට මාර්ගාංග පහක් පහක් ගැකින් එක එක ජවන් සිතක් ගානේ පහළ වෙනවා. ශ්‍රාවක පින්නතුණුත් ඒක සාවධානව සතෝ සම්පජානකාරීව සවන් දීමේදී ධම්මපද තේරුම් ගනිමින් එහෙමේදී මාර්ගාංග පහක් බැගින් හිතේ වැඩෙනවා. ওই විදිහට සලකා බැලීමේදී අපට පුළුවන්කම තියෙනවා මේ සිය සමාදම් වීම පමණක් නෙමේ සීලී නිතර නිතර ආවර්ජනා කිරීම. තමන්ගේ කටයුතු අවස්ථාවලදී මේ සීලේ තිසරණේ සැද සීලේ හිතින් කියවනවා. අනෙක් වැඩවලට බාධා නොවන හැටියට හැම වෙලාවෙම තමන්ගේ సంతානේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ පූර්ව භාග ප්‍රතිපදා හැටියට වැඩි දියුණු වෙනවා. ඉන්නතුන් අහලා තියෙනවා නේද? එක්තරා සිටුවරෙක් සවැත් නුවර වාසී සිටුවරෙක් තමන්ගේ මාලිගාව ඉඳගෙන නිතර උදේ වරුවේ පාර දිහා බලනකොට දකින්න ලැබෙන භික්ෂූන් වහන්සේලා පාරේ පිණ්ඩපාතේ වඩිනවා. එක්තරා ස්වාමීන් වහන්සේ නමක් නිතර මේ පාරේ වඩිනවා. මේ සිටුවරයා තරුණ සිටුවරෙක්. මේ සිටුවරයා බොහෝම කල්පනාකාරීව බලන ඉන්න අනිත් මිනිස්සු යනකොට වටපිට බලනවා, උඩබිම බලනවා, හස්තපාද විකාර පැවිතෙනවා, කලබලෙන් යන්නේ. මේ ස්වාමීන් වහන්සේ වටපිට බලන්නේ, උඩබිම බලන්නේ නැහැ. එවාගෙම හත්පාල එලවන්නේ නැහැ. බොහෝම සංවරව යටේලාලු net ඇතුව සතෝ සම්පජානකාරීව සීනුවනින් පීනඟ නැති බලාගෙන ඉන්නවා. මෙතුමා කල්පනා කළා මුන්වහන්සේගේ సంతානේ යම් කෙසේ සංසිඳීමක් තියෙනව නේද? මම දාසක කතා කරන්නේ මේ කියලා ඒක උදෑසනක ස්වාමීන් වහන්සේ වඩින වෙලාවට ඉදිරියට ගිහින් වැඳලා අවසරගෙන ආව ස්වාමීන් වහන්සේ මට වචනයක් කතා කරන්න අවසරද? පුළුවනි. ස්වාමීන් වහන්සේ මම ඔබ වහන්සේ වඩින බොහෝ අවස්ථාල දැකලා තියෙනවා. වෙනත් ආවගේනේ බොහොම සංසුන් ගමනින් වඩින්නේ. ස්වාමීන් වහන්සේ යම් කිසි ආධ්‍යාත්මික සැනසෙල්ලෙන් ඉන්නවා කියලා මං හිතෙනවා. ස්වාමීන් අපට ඒක නෑනේ. අපට මේ දහසක් කටයුතු නිසා රෑදාවල් කිසි හිතර නිදාසක් නෑ. නිදාගන්න ගියත් හරියට නිින්ද යන්නේත් නෑ. අනේ ස්වාමීන් මටත් යම් කිසි විදියකින් හිතට සැනසෙල්ලක් දෙන දෙයක් කියලා දෙන්න කිව්වෝ. එහෙමනම් පින්වත් සිටු පුත්‍රයෝ ඔබට ජඹුරු දෙයක් නෙමේ මං කෙටි දෙයක් කියලා දෙන්නම්. ඔබට පුළුවන් නේද දිනපතා මේ පරිත්‍යාගයේ පුරුදු කරන්න? හැමදාම උදේ නැගිටිනකොට හිතන්නේ මං අද කාට හරි යමක් දෙන්නෙමි කියලා. ඉතින් උදේ කෑම බීම අරගෙන අත හොදලා දානකොට පිඟාන භාජනයේ තලිය හොදලා දානකොට හිතන්නේ මේ මගේ අත සෝදලා භාජන සෝදලා ඉවත දාන ඉඳුල් වතුරේ ආහාර රසේ පොළවේ සතුන් දෙසප පිණිස වේවා කුරු කුහුඹන්ද. ඒ වගේම කුරුල්ලන් කොබේ යන්නේ කෑම ටිකක් දෙන්න. බල්ලේකට බල්ලේකට කෑම ටිකක් දෙන්න. මේ යන යන පාරේ හිඟන්නේකොට දැක්කොත් උහට යමක් දෙන්න. තාපස කෙනෙක් දැක්කොත් දෙන්න. එවාගෙම සිල්වත් භික්ෂුවක් දැක්කොත් ඒ කැමති දෙයක් දෙන්න තමන් දන් කියන දෙයක්. මේම දිනපතාම පරිත්‍යාගයේ පුරුදු කරන්න. පරිත්‍යාගයේ පුරුදු කරලා ඒක නිතර නිතර හිතින් කියවන්න. මං අසවලාට මෙහෙම දුන්නා කියලා. මේ දේ පරිත්‍යාග කළා කියලා හිතන්නේ. එසේ හිත හිත ඉන්නකොට උඹට ලොකු සනසිල්ලක් මනසට ලැබෙයි කියු. හොඳයි ස්වාමීනි මං ඒක අනුගමනය කරන්නම් කියලා හැමදාම ඊළඟට පරිත්‍යාගයේ පුරුදු කළා. එක දාසිකෙන් ප්‍රශ්නේ නැවත ස්වාමීන් වහන්සේ මුණ ගැහිලා කියනවා ස්වාමීනි මට දැන් පරිත්‍යාගය කියනක හරිම ප්‍රීතිමත් දෙයක්. ඒකෙන් ලොකු සැනසෙල්ලක් මම ලබනවා. දිනපතා මාස තු දෙකකින් මේක දෙනා සුවපත් කරනවා නියලි කළා. මට ලොකු සතුටක් ඇති වෙනවා. ස්වාමීනි මට තවත් එකක් කියලා දෙන්න. එනම් පින්වතේ තිසරණේ සමාදන් වෙලා තිසරණේ හිතේ නිතර නිතර කියව කියවා දවස ගෙවන්න කිව්වා. හොඳයි ඒකත් මං කරන්නම් කියලා තිසරණේ සමාදන් වුණා. තිසරණයේ සමාදන් වෙලා දැන් රෑදාවල් දෙකේ කොච්චර වැඩ තිබුණත් ඒ වැඩ අතුරේ තිසරණයේම කියව කියවා දවසේ කටයුතු නියදෙනවා. ඒක දාසක් ගිහිල්ලා ස්වාමින් වහන්සේ මුණ ගැහලා කිව්වා, ස්වාමින් වහන්සේ මං දැන් පරිත්‍යාගයේ පුරුදුයි, හැමදාම නොකොඩවාම කරනවා, තිසරණයේ මං හැමදාම හිතින් කියවනවා, වන්න පුදුම විදිහේ මානසික සුවයක් දැන් තියෙනවා, දැන් හොතට මට නිින්ද යනවා, බයක් නෑ, මොනම සොරේකාව කියලාවත් බයක් නෑ, සතුරන්ගෙන්වත් බයක් නෑ. එවගේම ගෙදරුදුරේ වැඩ කටයුතුත් ඊට වඩා කලට වඩා හොඳින් දැන් සුරක්ෂිතව පවතිනවා. මට තවත් දෙයක් කියලා දෙන්න. එහෙමනම් පින්වත තිසරණයේ සහිත පංචශීලයේ සමාදන්ව මේක නිතර නිතර හිතේ කියව කියවා දවසේ වැඩවල යෙදෙන්න. හොඳයි ස්වාමී, එකක් කරන්නම් කියලා දැන් පරිත්‍යාගය තිසරණයේ පංචශීලයේ දිනපතාම අනුගමනය කළා. එක දවසක් ගිහින් කියනවා, ස්වාමින් වහන්සේ මට දැන් මේ කරුණු තුනම පුළුවනි. හැබැයි එන් දෙන්න මට වාසනාවන්ත ගතියක් දැනෙනවා. දැන් වෙනදාට වඩා මට පුදුමාකාර සැනසෙල්ලක්. මම මේ පංචශීලයේ රැකීමෙන් සීලෝම සත්ත්ව ප්‍රජාට මං අභය දුන්නා කියලා හිතෙනවා. එවාගේ මට දැන් සැපෙන් නිින්ද යනවා, සැපෙන් අවදි වෙනවා, නපුරු හීනයක් පෙනෙන්නේ නැහැ. මේ වාගේ පුදුම සැනසෙල්ලක් දැන් මට තියෙනවා. තවත් දෙයක් මට කියලා දෙන්න. එහෙමනම් පින්වතේ පොහොයට පොහොයට අටසිල් සමාදන් වෙන්න, නිත්‍ය වශයෙන් තිසරණ පංචශීලයේ පොහොයට අටසිල් සමාදන් වෙන්න පුරුදු වෙයි. හොඳයි ස්වාමීනි, ඒකත් මං කරන්න. දැන් මේ සිටුවරය ටිකෙන් ටික ධර්මයට එකතු වෙන හැටි. කොහොම ටික දාසා ටික කලක් ගිහිල්ලා ආයමත් කිව්වා, ස්වාමීනි මං දැන් පොහොයට අටසිල් සමාදන්වත් සකිනවා. ඒකත් මට විශාල සැනසෙල්ලක් දැන් විකාල භෝජනින් වැළකීලා ඉන්න බ්‍රහ්මචාර්ය වෙන්නවා. මල් සුවඳ වියලෙවම් එවාගේ මුදු මාලා ආභරණ ආදී දැරීමෙන් වැළකී ඉන්න, උස්සාසන මහාසන වලින් වැළකී ඉන්න, විකාල භෝජනින් වැළකී ඉන්න මම බොහොම ලොකු සංසිඳීමක් සැහැල්ලුවක් මට දැන් තියෙනවා. මට තවත් දෙයක් කියලා දෙන්න. එහෙනම් පින්නත ගිහි ජීවිතේ කරන්න තියෙන උසස්ම සීලය දස සීලයයි, තිසරණයේ දස සීලය ස්ථිර වාසයෙන් සමාදන්ව රකින්න කිව්ව කියලා දුන්න. හොඳයි ඒකත් කරන්න. දැන් ඉතින් මෙතුමා ගෙදර සීලවම වගකීම් බර සුදුස්සන්ද පැවරුවා. මිලමුදල් පරිහරණය, ආදායම් පාලනය, එවාගේම සේවක සේවිකාවන්ගේ වැටුප් ගෙවීම ආදී කටයුතු හැම දෙයක්ම සුදුස්සන්ද පැවරුවා. දැන් මෙතුමා ගිහිව පැවිදි ජීවිතයක් වාගේ ගෙදර ගත කරනවා, හරියට අනාගාමී කෙනෙක් වාගේ. ඔහොම ගිහිල්ලා එක දවසක් කිව්වා, ස්වාමින් වහන්සේ මට දැන් පරිත්‍යාගයේ පුළුවන්, තිසරණයේ දස සීලයේ පුළුවන්, දැන් මට පුදුමාකාර මානසික සුවයක් නිදහසක් තියෙනවා. ස්වාමීන් වහන්සේ මට තවත් දෙයක් කියලා දෙන්නේ, ඊට පස්සේ කියලා දුන්නේ නම් මහාන වෙන්නේ. පැවිදි වුණා. හැබැයි පැවිදි වෙලා ටික දවසකින් ගිහි වෙන්න හිතුවා. හේතුව මේ ගැඹුරු අභිධර්මයේ මතක තියාගන්න බෑ, කෝටි ගණන් ශික්ෂාපද මතක තියාගන්න බෑ. පස්සේ බුදුරජාණන් වහන්සේ ළඟට එක්කගෙන ගිහිල්ලා උපදේශයක් ලබා දුන්න ආචාර්යයන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ උපදේශ දුන්න මේ සීලෝම ශික්ෂාපද රැකෙන එකක් රැක්කොත් එනම් සිට සිත ආරක්ෂා කරගත්තොත් ඔක්කොම ලේසියෙන් රැකෙන මෙන්න සිත ආරක්ෂා කරගන්න හැටි කියලා චිත්තානුපස්සනාව උගන්වුවා. ස්වාමින් වහන්සේ එය අනුගමනය කළ නොබෝ කලකින් රහත් වුණා. දැන් මේ කෙටි හැඳින්වීමෙන් අපි බලාපොරොත්තු වුණේ අර පරිත්‍යාගය, එවාගෙම තිසරණේ පංචශීලයේ මේවා නිතර නිතර හිතේ ආවර්ජනා කිරීමෙන් පුජ්ජලයෝගේ සන්තාණයට මොනතරම් සැනසෙල්ලක් දිනපතා උදාපත් වෙනවාද කියන එකයි. ඉතින් දහසක් වැඩ කටයුතු තුළ යෙදී සිටිනේ අපි සෑම දිනම අපිට ආධ්‍යාත්මික සුවයක් ලබා ගන්නට නම් අපේ හිතට නිතරම අර අඳුනක් ගල ගන්නා වගේ හැම වෙලාවෙම අපේ සිත මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩෙන විදිහේ කුසල් අරමුණක යොමු කරන්නටම ඕනේ. උදාහරණයක් තියෙනවා, ඉස්සර කාලේ අරණි දණ්ඩ කියලා. අරණි දණ්ඩ කියන්නේ ගිනි උපදවන මේ දඬුව. ඒක නිතර අතුල්ලලා තමයි ගින්දරක් උපදින්නේ. අද කාලේ වාගේ ගිනි උපදවන උපකරණ ඒ කාලේ සුලබ නැහැ. ඒ ගිනි උපදවන දැල කටු දෙකක්, කොට දෙකක් අතුල්ලලා බොහෝ මහන්සියෙන් තමයි ගින්නක් උපදවා ගන්න. ඒකටින් අරණි සහිත අරණි දණ්ඩ කියලා. ඒක අතනම නැවැත්තුවොත් ගිනි උපදවන්න බෑ. ඒක ගිනි උපදවන තුරුම අතුල්ලන්නට ඕන බොහොම වේගයෙන් නැවත අතුල්ලන්නට ඕන. ඒ වගේ අපේ සිත නියම தත්ත්වයට ගමන නම් අපට අතරක් නැර මේ සෑම කටයුත්තකදීම කුසාසිත වැඩෙන හැටියට පිළිපදින්නට ඕනේ. මේ සඳහා තිසරණයේ සාහිත්‍ය පංචශීලයේ හිතින් භාවිතා කිරීම, කරණීයමෙත් සූත්‍රයේ හිතින් නිතර නිතර කියව කියවා දවසේ කටයුතුළු යෙදීම, ඉතිපිසෝ ගාථාව නිතර හිතේ කියව කියවා දවසේ කටයුතුළු යෙදීම, මේ ආදී යහපත් දයක් හිතේ නිතර මනසකාරී කිරීමෙන් අනුස්සති භාවනාවක් වැඩෙනවා. ඒ අනුස්සති භාවනාවසින් හිතේ වැඩෙන්න වැටෙන්න ආර්ය අෂ්ටාංග මාර්ගයේ හිතේ දියුණු වෙනවා. ආර්ය අෂ්ටාංග මාර්ගයේ දියුණු වෙන්න බෝධිපාක්ෂික ධර්ම 37ම හිතේ වැඩෙනවා. මේවා වැඩෙන්න තරහ යන අරමුණේ හිතේ තරහ එන්නේ නැහැ. බය වෙන අරමුණේ හිතේ බය ඇති වෙන්නේ නැහැ. රාගයෙන් අරමුණේ හිතේ රාගයක් එන්නේ නැහැ. එවාගෙම මාන්නෙන් අරමුණේ හිතේ මාන්නයක් එන්නේ නැහැ. ඊර්ෂ්‍යාවක් වෙන අරමුණේ හිතේ ඊර්ෂ්‍යාවක් පහළ වෙන්නේ නැහැ. කෙනෙක් බැන්නත් ඉක්මන් වෙන්නේත් නැහැ. එවාගෙම තමන්ගේ අත්‍යවශ්‍ය දේ සිදුවෙනවත් බොහොම අඩුයි. හැම දෙයක් ගැනම හොඳට අවධානයක් යෙදෙනවා. හැම කටයුත්තකදීම කුසලසිතෙන් සිත අවදිව තියෙන නිසා මෙන්න මේ විදිහට පැවැතීමෙන් බෞද්ධ ජීවිතය සැබෑ බෞද්ධ ජීවිතයක් වූ ආර්ය අෂ්ටාංග මාර්ගයේ පියනගන ජීවිතයක් බාට පැමිණෙනවා. එමඟින් අපි මෙලව වශයෙන් පුදුමාකාර මානසික සුවයක් විඳිනවා. සාම්ප්‍රදායික වශයෙන් අපට මේ ජීවිතයේ චතුරාර්ය සත්‍ය අවබෝධ නොවන සුගති පාරායන වනවා ඒකාන්තයි. සුගතියෙන් සුගතියට යනවා පිටසක්වලක නූපදී යනවා උපනුපන්තන හොඳ කල්යාණ මිත්‍රයන් ලබනවා. එවාගෙන උපනුපන්තන ගැඹුරු ධර්මයන් අවබෝධ කර ගැනීමේ නුවණක් අපට පහළ වෙනවා. මේ වාගේ භවයෙන් භවයට ජෝති ජෝති පාරායන වෙමින් ආලෝකයෙන් ආලෝකයට යන්නත් එයින් නොනැවති විසුද්ධාලෝකයේ වෙන නිර්වාණය සාක්ෂාත් කරගන්නත් හේතු වෙන උතුම් මාර්ගයක් තමයි මේ අරියෝ අට්ඨංගිකෝ මග්ගෝ කියලා සරුවක්යන් වාසේ දේශනා කොට වදාළේ. ඒ නිසා බෞද්ධයන් වශයෙන් අපි මේවන් නැවත කල්පනා කරන්නට ඕන, මෙනෙහි කරන්නට ඕන, අර්ථ සලකන්නට ඕන, කියවන්නට ඕන, සාකච්ඡා කරන්නට ඕන, හිතාමතා බලන්නට ඕන, ප්‍රතිපදා වශයෙන් මේවන් ටිකෙන් ටික අනුගමනය කරන්නට ඕන. එසේ වෙන්නම් අපි සෑම වෙලාවෙම අපේ මෙලව දියුණුව පරිලව සුගතියේ සාන්ත නිවන පිණිස පිළිපන්නා වෙනවා. සම්‍යක් මාර්ගයට පිළිපන්නා වෙනවා. ආර්ය අෂ්ටායක මාර්ගයට පිළිපන්නා වෙනවා. මැදුම් පිළිවෙත අනුගමනය කළා වෙනවා. එවාගෙම අපේ චිත්තසංතානය අර දවසෙන් දවස උසස් බවට පැමිණිලා බලාපොරොත්තු වන දෙලව දියුණුවයි කෙලවරාමා නිවනයි සාක්ෂාත් කර ගැනීමට සමත් වෙනවා. එදා සරුවක්ඥන් වහන්සේ විසින් ප්‍රස්වග තවසානන් වහන්සේ කාය සාක්ෂි කොටගෙන දසදහස්සක්කට මේ අනුත්තර ධර්මචක්‍ර සූත්‍රාන්ත දේශනාව පැවැත්වූ මොහොතේදී අඤ්ඤා කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේ ප්‍රධාන අසංඛේයයක් දෙවියන් බ්‍රහ්මයන් සෝවාන් මඟඵල නිවන් සුව සාක්ෂාත් කළ 18 කෝටියක් බ්‍රහ්ම රාජෝ අරිහත්ත්වයට පත් වුණා. අද අවුරුදු 45ක් මුළුල්ලේ දේශෝ සුවාසෝදාසන් ධර්මස්තන්දී සියල්ලම මේ ධම්මචක්කප්පවත්තන සූත්‍රාන්ත දේශනාවේ අන්තර්ගතව තියෙනවා. මේ කියුණේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ පිළිබඳ වචන බිඳු මාත්‍රයක් පමණයි. මේවා එකින් එකට අපි විග්‍රහ කරලා තේරුම් ගනිමින් අපේ බෞද්ධ ජීවිතයේ සැබෑ ධර්ම ජීවිතය බවට පමුණුවා ගන්න අදිෂ්ඨාන සබා ගනිමු.